ආයුබෝවන්. මෙදරට ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාව තුලින් තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයට අදාළව අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ සමාජීය විද්‍යාවන්හි විධික්‍රම පිළිබඳව. සමාජීය විද්‍යාවන්ගේ අරමුණ වෙන්නේ සමාජ සංසිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කිරීම. යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කොට්ටාශයක් සම්බන්ධයෙන් වූ ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික හැසිරීම්, චර්යා, ආකල්ප ආදී පිළිබඳව තමයි සමාජීය විද්‍යාඥයෙක් අධ්‍යයනය කරන්නේ. ඒ වගේම තමයි පුතේ සමාජීය විද්‍යා විදිහට අපිට චර්යා විද්‍යා, පුරා විද්‍යා, සමාජ විද්‍යා, ඉතිහාසය, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, මානව විද්‍යාව, නීති ශාස්ත්‍රය ආදිය ඇතුළත් කරන්න පුළුවන්. අපි මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරද්දී ස්වභාවික විද්‍යාව අනුගමනය කරන විධික්‍රම සමාජීය විද්‍යාවට අදාළ වෙනවද කියන එක පිළිබඳවත්, සමාජීය විද්‍යාවල තියෙන සුවිශේෂ ලක්ෂණ මොනවද කියන එක පිළිබඳවත්, විද්‍යාවක් විදිහට ඒවා මුහුණ දෙන විශේෂිත ගැටලු මොනවද කියන එක පිළිබඳවත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ස්වභාවික විද්‍යාවන්ට අදාළව ගොඩනැගුණු විධික්‍රමය සමාජීය විද්‍යා තුළ භාවිත කිරීම අපහසුයි. ස්වභාවික විද්‍යාඥයාට තරම් සමාජීය විද්‍යාඥයාට තමන්ගේ අධ්‍යයනයන් තුළදී පවතින ඉඩකඩ හෝ පහසුකම් සීමිතයි. සමාජීය විද්‍යාඥයා යම්කිසි ගැටලුවක් පිළිබඳව අධ්‍යයනය කරද්දී ඒ සඳහා තෝරා ගන්නා නියදිය පිළිබඳවත්, ඒ වගේම අනුගමනය කරන පරීක්ෂණ ක්‍රම පිළිබඳවත් ප්‍රශ්න පැන නගිනවා. කවර ඒකකයක්, ඒ කියන්නේ නියදියක් තමන්ගේ අධ්‍යයනයට පාදක කරගන්නවාද කියන ගැටලුවට සමාජීය විද්‍යාඥයා මුහුණ දෙනවා. ඇතැම් අවස්ථාවල සමාජීය විද්‍යාඥයෙක් තමන්ගේ අධ්‍යයනයට පාදක කරගන්නේ එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් බිහිසුණු අපරාධකරුවෙක් ගැන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආක්‍රමණශීලී හැසිරීමක් පෙන්නුම් කරන ළමයෙක් ගැන වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සමහර අවස්ථාවල ඔහු ඔහුගේ අධ්‍යයනය සඳහා කණ්ඩායමක් පාදක කරගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට පාතාල කල්ලියක්, වැදි කණ්ඩායමක් වගේ කණ්ඩායමක් පිළිබඳ අධ්‍යයනයකට ලක් කරන්නට පුළුවන්. මේ වගේ අවස්ථාවකදී තනි පුද්ගල චර්යාවක් අධ්‍යයනය කරනවාද, එහෙමත් නැත්නම් සාමූහික චර්යාවල් අධ්‍යයනය කරනවාද කියන ගැටලුව පවා සමාජීය විද්‍යාඥයෙකුට ඇති වෙන්නට පුළුවන්. කොහොම වුණත් අධ්‍යයනය කරන්නේ එක් පුද්ගලයෙක්ද, එහෙමත් නැත්නම් කණ්ඩායමක්ද කියන එක තීරණය වෙන්නේ පරීක්ෂණයේ අරමුණ අනුව. ඒ වගේම තමයි දුවේ පුතේ සමාජීය විද්‍යාඥයෙක් අනුගමනය කරන පරීක්ෂණ ක්‍රම පිළිබඳවද ප්‍රශ්න පැන නගිනවා. ස්වභාවික විද්‍යාඥයාට වගේ සම්පරීක්ෂණ ක්‍රම සහාය කරගැනීමේ හැකියාව සමාජීය විද්‍යාඥයාට බොහෝ සෙයින් සීමිතයි. ඒකට හේතුව තමයි සමාජ සංසිද්ධි කෙරෙහි බලපාන සාධක සංකීර්ණයි. ඒ වගේම තමයි ඒවා එකිනෙකින් වෙන් කරන්නට බැහැ. ඒ වගේම තමයි ඇතැම් අවස්ථාවල්වල සාධක පාලනය කිරීමට වෙන් කිරීමට ගියොත් ආරෝපිත චර්යාවන් අපිට දැක ගන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවල්වල ස්වභාවික චර්යාවන් නිරීක්ෂණයට හසු කරගන්නට සමාජීය විද්‍යාඥයාට නොහැකි වෙනවා. ඒ නිසා සමාජීය විද්‍යාඥයාගේ අධ්‍යයනය ක්‍රමය නිරීක්ෂණයන්ට සීමා වෙනවා. බොහෝ අවස්ථාවල්වල අපිට දකින්නට පුළුවන්. නමුත් සම්පරීක්ෂණවල තරම් බලංගුතාවයක් එහි දකින්නට අපහසුයි. ඒ වගේම තමයි පාලන තත්ත්වයන් අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි වීමත්, පුද්ගල හැසිරීම් පොදු බවකට වඩා අනන්‍ය බවක් ගැනීමත්, ඒ වගේම යම් යම් තත්ත්වයන් පාලනය කරනු ලැබුවත් ඒවා නිරීක්ෂණ ගණයටම ගැනීම වගේ අවස්ථා නිසා සමාජීය විද්‍යාඥයන්ට සම්පරීක්ෂණමය, එහෙමත් නැත්නම් පාලිත පරීක්ෂණ පවත්වන්නට තියෙන ඉඩකඩ සීමා සහිත වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ ක්‍රියාවලියකදී වුණත් ස්වභාවික විද්‍යාඥයාට පරීක්ෂණ පවත්වන්නට තියෙන අවකාශය සමාජීය විද්‍යාඥයාට නැහැ. ඒකට හේතුව තමයි සමාජීය සංසිද්ධිය සිද්ධ වෙනතුරු බලාගෙන සිටීමට සමාජීය විද්‍යාඥයෙකුට සිදු වෙනවා. ඒ වගේම තමයි ප්‍රපංචයක් බැහැරින් ඉඳන් නිරීක්ෂණය කරන්නට නොහැකි වෙනවා. අනික් කාරණේ තමයි උපකරණ භාවිතය වගේ ක්‍රමෝපායයන් සීමිතව තමයි යොදා ගන්නට වෙන්නේ. ඒ වගේම පරීක්ෂකවරයාගේ ආත්මීය ලක්ෂණ නිරීක්ෂණයට බලපෑම් ඇති කරන්නට පුළුවන්. ඒ වගේම අනික් කාරණේ තමයි සමහර සමාජ සංසිද්ධි නැවත නැවත නිරීක්ෂණය කරන්නට නොහැකි. සමාජීය විද්‍යාව තුළ වැඩි වශයෙන්ම භාවිත කරන පරීක්ෂණ ක්‍රමය විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් නිරීක්ෂණය. නමුත් සමාජීය විද්‍යාව තුළ සම්පරීක්ෂණය යොදාගත හැකි සීමිත අවස්ථාවන් ගැන කරුණු දක්වන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. මනෝවිද්‍යාව වගේ විෂයක් තුළ අයිවන් පැව්ලොව් වැනි චර්යාවාදී මනෝවිද්‍යාඥයන්ගේ පරීක්ෂණ තුළ සම්පරීක්ෂණමය තත්ත්වයන්හි ස්වභාවය පවතිනවා. නමුත් මෙවැනි පරීක්ෂණයන් මනෝවිද්‍යාවේ ස්වභාවික විද්‍යාත්මක පදනම තහවුරු කරන බව අපිට වටහා ගන්නට පුළුවන්. සමාජ විද්‍යාවන් තුළදී අනුගමනය කරන පරීක්ෂණ විදි බොහොමයක් තියෙනවා. ගැටලුවේ ස්වභාවය, ඒ වගේම ගැටලුව තියෙන පරමාර්ථය අනුව කවර ක්‍රමයක් සුදුසුද යන්න තීරණය කරනවා. සමාජීය විද්‍යාවන්හිදී යොදා ගන්නා ප්‍රධානම පරීක්ෂණ ක්‍රමයේ විදිහට අපි හඳුනාගන්නේ නිරීක්ෂණය. සාධක පාලනයකින් තොරව ඉන්ද්‍රිය සංවේදනය හා සංජානනය මත ගොඩනැගෙන පරීක්ෂණ නිරීක්ෂණ විදිහට අපි හඳුන්වනවා. ස්වභාවික විද්‍යාවන් තුළ නිරීක්ෂණ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ පරීක්ෂකවරයාට සාධක පාලනය කළ නොහැකි අවස්ථාවවල. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සූර්යග්‍රහණයක් ඇතිවීම පිළිබඳව, ග්‍රහයින්ගේ කක්ෂයන් පිළිබඳව නිරීක්ෂණය කිරීම. නමුත් සමාජීය විද්‍යාව තුළ සාධක පාලනය කළ හැකි වුවත් ඒ තුළින් පුද්ගලයන්ගේ චර්යාවන් ආරෝපිත ස්වභාවයක් ගන්නා නිසා පරීක්ෂණ ක්‍රමයක් විදිහට නිරීක්ෂණ ක්‍රමය යොදා ගැනීමට ස්වභාවික විද්‍යාඥයෝ සමාජීය විද්‍යාඥයෝ කටයුතු කරනවා. නිරීක්ෂණය තුළදී සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා පුතේ. පළවෙනි කාරණේ තමයි නිරීක්ෂණය කරන්නේ කවුරුන්ද කියන එක. මේකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ සංගහණයම නිරීක්ෂණය කරනවාද, එහෙමත් නැත්නම් එයින් තෝරාගත් නියැදියක් නිරීක්ෂණයට ලක් කරනවාද කියන එකයි. මේක තීරණය වෙන්නේ පරීක්ෂණයේ අරමුණ හා ඒ සඳහා යොදා ගන්නා සම්පත් ප්‍රමාණය හා කාලය වගේ සාධක මත. උදාහරණයක් විදිහට අපි ගත්තොත් උසස් පෙළ සිසුන්ගෙන් පාසලේ ඉගැන්වීම් කටයුතු පිළිබඳව දරන ආකල්පය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමේදී සියලුම උසස් පෙළ සිසුන් නිරීක්ෂණය කිරීම අපහසුයි. ඒ නිසා ඒ සඳහා තෝරාගත් නියැදියක් අපිට යොදා ගන්නට පුළුවන්. දෙවෙනි කාරණේ තමයි නිරීක්ෂණයේදී වැදගත් වෙන නිරීක්ෂණය කරන්නේ කොහොමද කියන එක. නිරීක්ෂණය කරන්නේ කෙසේද කියන එක. නිරීක්ෂණයකට ප්‍රවේශ විය හැකි ආකාර කිහිපයක් තියෙනවා නිරීක්ෂකවරයෙකුට. ඔහුට ඍජු නිරීක්ෂණයක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් වක්‍ර නිරීක්ෂණයක් කරන්න පුළුවන්. සහභාගී නිරීක්ෂණයක් කරන්න පුළුවන්. සහභාගී නොවන නිරීක්ෂණයක් කරන්න පුළුවන්. ඔය වගේ නිරීක්ෂණ ක්‍රම කීපයක් යොදා ගන්නට පුළුවන්. අපි මේවා උදාහරණ සහිතව කතා කරලා බලමු. තුන්වෙනි කාරණේ තමයි නිරීක්ෂණයට ලක්වන්නේ කවර චර්යාවන්ද කියන එක. පරීක්ෂකවරයා විසින් කල් ඇතිවම තමන් නිරීක්ෂණය කරන්න ඕනේ චර්යාවන් හා නොකළ යුතු චර්යාවන් වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. එහෙම වුණාම අනිරීක්ෂණය කියන දෝෂය වළක්වා ගන්නට පුළුවන්. ඊළඟ කාරණේ තමයි නිරීක්ෂණයක් වාර්තා කරන්නේ කොහොමද කියන එක. යම්කිසි නිරීක්ෂණයක් වාර්තා තබා ගැනීම මගින් අනිරීක්ෂණය වගේ දෝෂ අපිට වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේම අතපසු වීම, අමතක වීම වැනි වැරදි වළක්වා ගන්නට පුළුවන්. මීට අමතරව වාර්තා තබා ගැනීම තුළින් ඒවා මූලාශ්‍රයක් විදිහට පසුකාලීනව ප්‍රයෝජනයට ගත හැකි වීමද ඒකේ තියෙන එක වාසියක්. මීළඟට දත්ත විශ්ලේෂණය කරන්නේ මොන මොන ක්‍රමවේද වලින්ද කියන එකත් දැන හඳුනා ගැනීම වැදගත්. ඊළඟ කාරණේ තමයි නිරීක්ෂණයකදී ඇතිවිය හැකි සීමා හා දුෂ්කරතා මොනවාද කියන එක පිළිබඳවත් නිරීක්ෂකවරයා දැනගෙන ඉන්න ඕන. නිරීක්ෂණයට ප්‍රවිෂ්ට වීමට පෙර තමන් නිරීක්ෂණය කරන සංසිද්ධිය කෙරෙහි තමන්ට මොන මොන විදිහේ දුෂ්කරතා වලට ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වේද කියන එක පිළිබඳව අවධානයට ලක් කරන්න ඕන කාරණයක්. සමාජීය විද්‍යාවන්හි නිරීක්ෂණයේ වැදගත්කම පිළිබඳව කතා කරොත් අපිට ඒ පිළිබඳව කරුණු කීපයක් කතා කරන්නට පුළුවන්. මිනිස්සු හැසිරෙන වර්තමාන අවස්ථාවේම ඔවුන්ගේ චර්යාවන් සංවේදනය කරලා වාර්තා කර ගැනීමේ හැකියාවක් අපිට ලැබෙනවා නිරීක්ෂණය තුළින්. ඒ වගේම තමයි වාචික හැකියාවක් නැති පුද්ගලයන් පිළිබඳවත් තොරතුරු රැස් කරන්නට පුළුවන්. ඒ වගේම නිරීක්ෂණයට භාජනය වන පුද්ගලයින්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව නිරීක්ෂණයක් සිද්ධ කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ස්වභාවික තත්වයෙන්, ඒ කියන්නේ ආරෝපණයන්ගෙන් තොරව අපිට නිරීක්ෂණයන් සිදු කරන්නටත් පුළුවන්. ඒ වගේම අනිත් කාරණේ තමයි නිරීක්ෂණය තුළින් අපිට ගුණාත්මක දත්ත රැස් කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ නිරීක්ෂණ ක්‍රියාමාර්ගයකදී අපිට සීමිතකම් හා ගැටලු කිහිපයක්ද හඳුනා ගන්නටත් පුළුවන්. යම්කිසි සමාජ සංසිද්ධියක් සිද්ධ වෙනතුරු නිරීක්ෂකවරයාට බලාගෙන ඉන්නට සිද්ධ වෙනවා. ඒක එක්තරා ගැටලුවක්. ඒ වගේම තමයි 100%ක් නිවැරදි දත්ත ලබා ගන්නට පුළුවන් වේද කියන එකත් ගැටලුවක්. ඒ වගේම තමයි නිරීක්ෂණයට ලක්වන්නන් නිරීක්ෂකවරයාගේ බලපෑමට ලක්වීමටත් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ආචාරාත්මක වශයෙන් ගැටලු උද්ගත වීමටත් පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථා අපිට නිරීක්ෂණ ක්‍රියාමාර්ගයක සීමිතකම් හා ගැටලු විදිහට හඳුනා ගන්නට පුළුවන්. නිරීක්ෂණය සිදු කළ හැකි ආකාර කිහිපයක් තියෙනවා. අපි එයින් කිහිපයක් හඳුනා ගනිමු. පළවෙනි එක තමයි ඍජු නිරීක්ෂණය. ඍජු නිරීක්ෂණයකදී පරීක්ෂකවරයා පරීක්ෂණයට ලක්වන පුද්ගලයින් ඉදිරියේ පරීක්ෂකවරයෙක් වශයෙන්ම පෙනී සිට චර්යාවන් නිරීක්ෂණයට ලක් කරනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රීඩා විනිසුරුවරයෙක් තරගයකදී ක්‍රීඩකයින්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීම දක්වන්නට පුළුවන්. ඒ වගේම තමයි පන්ති කාමරයකදී ගුරුවරයෙක් විසින් ළමයින්ගේ චර්යාව නිරීක්ෂණය කිරීම අපිට ඒ සඳහා උදාහරණයක් විදිහට දක්වන්නට පුළුවන්. මේ වගේ අවස්ථාවකදී පරීක්ෂණයට භාජනය වන පුද්ගලයා ආරෝපිත චර්යාවන් පෙන්නුම් කරන්නට පුළුවන්. ඒ නිසා ස්වභාවික හැසිරීම අපිට දකින්නට හැකියාවක් නොලැබෙන්නට පුළුවන්. ඊළඟ නිරීක්ෂණ වර්ගය තමයි වක්‍ර නිරීක්ෂණය. එහිදී පරීක්ෂණයට භාජනය වන්නන්ගේ චර්යාවන් පරීක්ෂකවරයා දකින්නේ ඔවුන්ට නොපෙනෙන හා නොදැනෙන විදිහට. ඍජු නිරීක්ෂණයකදී වගේ නෙවෙයි ස්වභාවික චර්යාවන් මෙහිදී දකින්නට පුළුවන්. නිරීක්ෂකවරුන්ට පුළුවන් වීඩියෝ උපකරණ, දුර දක්න, ටේප් රෙකෝඩර් ආදී තාක්ෂණික උපකරණ යොදා ගනිමින් නිරීක්ෂණ ක්‍රියාවලිය සිදු කරන්නට. මීළඟට අපි කතා කරන වැදගත්ම නිරීක්ෂණ ක්‍රමය වෙන්නේ සහභාගීත්ව නිරීක්ෂණය. නිරීක්ෂණයට අදාළ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් හෝ කෙටි කාලයක් ජීවත් වීම තුළින් අත්දැකීම් ලබා ගැනීම තුළින් දත්ත රැස් කිරීම මෙම නිරීක්ෂණයේ ස්වභාවය වෙනවා. නිරීක්ෂණයට ලක් කරන පුද්ගලයින්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ආකල්ප, සිතුම් පැතුම්, අන්තර් සම්බන්ධතා පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කරන්නට නම් එම ක්ෂේත්‍රයට ආගන්තුකයෙක් නොවි එම උපසංස්කෘතියේම කොටසක් බවට පත්විය යුතුයි. එහෙම කරන්න වෙන්නේ පරීක්ෂකවරයා අමුත්තෙක් විදිහට දැනුනොත් ස්වභාවික චර්යාවන් වෙනස් වෙන නිසා. ඒ නිසා නිරීක්ෂකවරයා තමන් අධ්‍යයනය කරන සමාජයේ කටයුතු වලට සහභාගී වී එහි සමාජිකයෙක් බවට පත්වෙමින් දීර්ඝ කාලයක් ඒ සමාජය තුළ ජීවත් වෙමින් ගැඹුරින් තොරතුරු රැස් කිරීමට පෙළඹෙනවා. ඒක තමයි අපි සහභාගීත්ව නිරීක්ෂණයේ විදිහට හඳුනාගන්නේ. මේ සඳහා අපිට උදාහරණ ගොඩාක් දක්වන්නට පුළුවන්. මාග්‍රට් මීඩ් සැමුවා ගෝත්‍රිකයින් පිළිබඳව කළ අධ්‍යයනය. W.S. වයිඩ් ඇමරිකා එක්සත් ජනපදයේ බෝස්ටන් නගරයේ මුඩුක්කු වැසියන් පිළිබඳව සිදු කළ අධ්‍යයනය. මහාචාර්ය නන්දසේන රත්නපාල යාචකයෙක්සේ වෙස්වලා ගනිමින් ශ්‍රී ලංකාවේ යාචකයින් පිළිබඳව සිදු කළ පරීක්ෂණය. ඒ වගේම ජෝන් එච් ග්‍රිෆින්ස් සුදු මිනිසුන් කළු මිනිසුන්ට සලකන ආකාරය පිළිබඳව ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක වෙස්වලාගෙන ගොස් නිරීක්ෂණය කොට බ්ලැක් ලයිට් මී නම් ග්‍රන්ථය ලිවීම වගේ අවස්ථා අපිට උදාහරණ විදිහට සහභාගීත්ව නිරීක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන්. සහභාගීත්ව නිරීක්ෂණයකට ප්‍රවිෂ්ඨ වෙන කෙනෙකුට එම නිරීක්ෂණය ආකාර දෙකකින් සිද්ධ කරන්නට පුළුවන්. එකක් තමයි තමන්ගේ අනන්‍යතාවය ප්‍රජාවට අනාවරණය නොවන ආකාරයට එහිම පුද්ගලයෙක් විදිහට වෙස්වලාගෙන මේක සිද්ධ කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අනිත් ආකාරය තමයි පර්යේෂකයා තමන් සාමාන්‍ය පුද්ගලයෙක් විදිහටම අදාළ ප්‍රජාව තුළට පිවිසලා තොරතුරු එක්රැස් කිරීම. සහභාගී නිරීක්ෂණයකදී තොරතුරු විශ්ලේෂණය කිරීමට අදාළ කරගන්න ප්‍රවේශ දෙකක් තියෙනවා. එකක් තමයි සහවේදී ප්‍රවේශය. සහවේදී ප්‍රවේශයේදී පර්යේෂණයට ලක්වන ප්‍රජාවේ පුද්ගලයින්ගේ පාර්ශවයෙන් විවිධ සංකල්ප, අදහස්, චාරිත්‍ර, වාරිත්‍ර ආදිය දිහා බලන එක, තේරුම් ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. අනිත් ප්‍රවේශය තමයි පරිවේදී ප්‍රවේශය. එහිදී ප්‍රජාවේ පුද්ගලයන් විසින් සපයන තොරතුරු පර්යේෂකයාගේ අර්ථකථනයන්ට හා න්‍යායන්ට අනුකූල කර ගැනීමට උත්සාහ දැරීම තමයි සිද්ධ වෙන්නේ. සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමය තුළින් සූක්ෂම හා ගැඹුරු දත්ත රැස් කරගන්නට පුළුවන්. මේ ක්‍රමයේ තියෙන අවාසිය තමයි දීර්ඝ කාලයක් යම් උපසංස්කෘතියක් තුළ ජීවත් වීම තුළින් ඇතැම් චර්යාවන්ට අනුගත වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා පිටස්තරව ඉඳන් බලන කෙනෙකුට කැපී පෙනෙන වෙනසක් මේ වගේ පරීක්ෂණයක යෙදෙන්නෙකුට වැදගත් නොවිය හැකි අවස්ථා තියෙන්නට පුළුවන්. ෆ්‍රාන්ස් බෝයස් කියන පුද්ගලයා 1883 දී කැනඩාවේ වැෆින් දූපත් ආශ්‍රිතව කරන ලද ශේෂ්ත්‍ර අධ්‍යයනයන් සමග තමයි මේ ක්‍රමය ආරම්භ වුණේ. ශේෂ්ත්‍ර අධ්‍යයනයකදී පියවර කිහිපයක් අපිට දැක ගන්නට පුළුවන්. පළවෙනි එක තමයි ශේෂ්ත්‍රය තෝරා ගැනීම. ඒ කියන්නේ මුලින්ම තමන් අධ්‍යයනය කරන ශේෂ්ත්‍රය සමාජීය විද්‍යාඥයෙක් තෝරා ගන්නට ඕනේ. දෙවෙනි කාරණය තමයි අධ්‍යයන සැලැස්ම සැකසීම. තුන්වෙනි කාරණය පෙර ගමන් යාම. තමන්ගේ පරීක්ෂණයට කලින් පරීක්ෂකවරයා ඉස්සෙල්ලා ගිහින් බලන්න ඕනේ අදාළ ශේෂ්ත්‍රය පිළිබඳව. ඊළඟ කාරණේ තමයි හතරවෙනි කාරණය ශේෂ්ත්‍රයේ පදිංචියට යාම. පස්වෙනි කාරණය දත්ත රැස් කිරීම. හයවෙනි කාරණය නැවත මව් සමාජයට පැමිණීම. අන්තිම කාරණේ තමයි ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීම. මානව විද්‍යාවන් තුලදී මේ ක්‍රමය බොහෝ විට අපිට දැක ගන්නට පුළුවන්. මීළඟට අපි කතා කරන පරීක්ෂණ ක්‍රමය වෙන්නේ ප්‍රත්‍යක අධ්‍යන ක්‍රමය. මේකට අපි කියනවා තවත් නමක් සිද්ධි අධ්‍යන ක්‍රමය. මේක අපි ස්වභාවික විද්‍යාවන්හි විධික්‍රමවලදීත් සාකච්ඡා කරලා තියෙන මාතෘකාවක්. මානව විද්‍යාත්මක අධ්‍යයනයේදී මුල් කාලීනව යොදාගත් මේ ක්‍රමවේදය වර්තමානයේ වෙනකොට මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව, කළමනාකරණ හා සංවිධාන ආශ්‍රිත පර්යේෂණ හා අධ්‍යයනවලදී යොදා ගන්න අවස්ථා අපිට දකින්නට පුළුවන්. කිසියම් සමාජ සංසිද්ධියක් පිළිබඳ ගැඹුරු දැනීමක් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී මේ සිද්ධි අධ්‍යයන ක්‍රමය භාවිත කරනවා. යම්කිසි පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, ආයතනයක් හෝ උපසංස්කෘතියක් වැනි ඒකකයක් තෝරාගෙන එහි අතීත වර්තමාන කරුණු හැදෑරීම තුළින් ගැඹුරු විමර්ශනයක් කොට නිගමනයකට එළඹීම තමයි මෙම අධ්‍යන ක්‍රමයේදී සිදුවෙන්නේ. ප්‍රත්‍යක අධ්‍යයනයට ලක් කළ හැකි අවස්ථාවලට උදාහරණ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් දුවේ පුතේ පන්ති කාමරයක සිසුන් කල්ලි ගැසීමකට හේතු සෙවීම. ඒ වගේම පාතාල කල්ලියක ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය. සුභග ශිෂ්‍යයෙක් හෝ පසුබට ශිෂ්‍යයෙක් පිළිබඳ අධ්‍යයනයක්. ඒ වගේම මානසික රෝගියෙක් පිළිබඳ අධ්‍යයනයක්. ඒ වගේම ආයතනයක දියුණුව හෝ පරිහානිය පිළිබඳ අධ්‍යයනයක් ප්‍රත්‍යක අධ්‍යයනයක් විදිහට සිද්ධ කරන්නට පුළුවන්. මේ වගේ ප්‍රත්‍යක අධ්‍යයනයක් තුලින් විශේෂයෙන් අන්තර් ක්‍රියාකාරීත්වයන් හා පුද්ගලින් අතර ඇති සම්බන්ධතා ජාලයක් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඍජු නිරීක්ෂණයට හසු නොවන තත්වයන් හඳුනා ගන්නටත් ප්‍රත්‍යක අධ්‍යයනය සමත් වෙනවා. සියදිවි නසා ගැනීම, ගබ්සාව, සමලිංගිකත්වය, බිහිසුණු අපරාධ, සිවිල් සමාජ ගැටුම් පිළිබඳව ගැඹුරු විස්තරාත්මක දත්ත, ඒ වගේම ගුණාත්මක දත්ත රැස් කර ගැනීමට ප්‍රත්‍යක අධ්‍යන ක්‍රමය යොදා ගන්නට පුළුවන්. තොරතුරු අධ්‍යයනය කිරීමේ විවිධ මූලාශ්‍ර විදිහට ප්‍රත්‍යක් අධ්‍යයන ක්‍රමයේදී යොදා ගන්නා මූලාශ්‍ර කීපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. පළවෙනි එක තමයි නිරීක්ෂණයක් සිද්ධ කරන්නට පුළුවන්. දෙවෙනි එක ගැඹුරු සම්මුඛ සාකච්ඡා ක්‍රමයක් යොදා ගන්නට පුළුවන්. ඊට පස්සේ අවිධිමත් සම්මුඛ සාකච්ඡාවක් විදිහට ඒක යොදාගෙන කරගෙන යන්නට පුළුවන්. ඊහාරණේ තමයි දිනපොත් සටහන් හා අනිකුත් ලේඛන යොදා ගන්නට පුළුවන්. අදාළ පුද්ගලයන්ගේ ජීවන ඉතිහාසය පරීක්ෂා කරන්නට පුළුවන්. අනිත් කාරණේ තමයි නියම තොරතුරු සපයන්නන් හා ඕපාදූප වැනි විවිධ ක්‍රම දත්ත රැස් කිරීමට උපයෝගී කරගන්නට පුළුවන්. මේවා විස්තරාත්මක හෝ ගුණාත්මක දත්ත විදිහට තමයි සැලකෙන්නේ. උදාහරණයක් විදිහට සියදිවි හානි කර ගැනීමක් පිළිබඳ අධ්‍යයනයකදී සියදිවි නසාගත් පුද්ගලයාගේ පවුලේ ඥාතීන්, පාසල් මිතුරන්, අසල්වාසීන්, ගමේ මිතුරන්, ගුරුවරුන්, ග්‍රාම නිලධාරීන්, පරීක්ෂණයට අදාළ පොලිස් නිලධාරීන් හා අදාළ වෛද්‍යවරයා, එවැගේම බිරිඳ, ස්වාමි පුරුෂයා, පෙම්වතා, පෙම්වතිය ආදී වශයෙන් සිද්ධිය වටා සිටින පුද්ගල සමූහයාගෙන් තොරතුරු රැස් කිරීමක් දැක ගන්නට පුළුවන්. ප්‍රත්‍යක් අධ්‍යයනයක් තුළ දැකිය හැකි දුර්වලතා කිහිපයකුත් තියෙනවා. ඇතැම් අවස්ථාවල්වල ලැබෙන තොරතුරුවල කිසිදු වටිනාකමක් නොතිබෙන්නට පුළුවන්. ඒ වගේම සිද්ධියට කිසිම සම්බන්ධතාවයක් නොමැති තොරතුරු ලැබෙන්නට පුළුවන්. එය එක දුර්වලතාවයක්. ඒ වගේම තමයි දුවේ පුතේ නිරීක්ෂණයට ලක්වන්නේ පුංචි නියදියක්, කුඩා නියදියක් වන බැවින් ඒ තොරතුරු ව්‍යාප්ත කරලා පුළුල් සාමාන්‍යකරණයකට යන්න තියෙන ඉඩකඩ සීමිතයි. එක්කෙනෙක් දෙන්නෙක් ගැන ලබා ගන්න නිගමන අපිට සමූහයකට අදාළ කරන්නට අපහසුයි. ඒ නිසා ඒකත් එක දුර්වලතාවයක් විදිහට අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පාතාල කල්ලි වගේ කණ්ඩායමක් පිළිබඳව නම් අධ්‍යයනය කරන්නේ පරීක්ෂකවරයෙකුට ඒ සඳහා ප්‍රවිෂ්ඨ වීමට තියෙන ඉඩකඩ සීමිතයි. ඒ වගේම තමයි සැඟවුණු චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කරද්දී මේ ක්‍රමය මගින් තොරතුරු ලබා ගැනීමේ දුෂ්කරතාවයක් පවතිනවා. ඒ නිසා ප්‍රත්‍යක අධ්‍යයන ක්‍රමය තුලත් සීමිතකම් තියෙන බව අපිට හඳුනා ගන්නට පුළුවන්. සමාජීය විද්‍යා විධික්‍රම තුලදී මීළඟට අපි කතා කරන පරීක්ෂණ ක්‍රමය වන්නේ ප්‍රශ්න මාලා ක්‍රමය. දත්ත රැස් කිරීමේදී සමාජීය විද්‍යා පර්යේෂකයින් බහුල වශයෙන් යොදා ගන්නා උපක්‍රමයක් විදිහට ප්‍රශ්න මාලා ක්‍රමය අපිට හඳුන්වන්නට පුළුවන්. මෙම පරීක්ෂණ ක්‍රමයත් ශේෂ්ත්‍ර සමීක්ෂණ ක්‍රමයේ යටතටම තමයි අයත් වෙන්නේ. සමාජය පිළිබඳ තොරතුරු ලබාගත හැකි ඉතාමත් ප්‍රචලිත පරීක්ෂණ ක්‍රමයක් විදිහට මෙම ක්‍රමය අපිට හඳුන්වන්නට පුළුවන්. යම්කිසි සමාජමය ප්‍රපංචයකට අදාළව සකස් කරන ලද ප්‍රශ්න මාලාවක් තෝරාගත් සමූහයකට ඉදිරිපත් කර ඊට පිළිතුරු ලිඛිතව ලබා ගැනීම තුළින් දත්ත රැස් කිරීම මෙහි ස්වභාවයයි. බොහෝ විට තැපැල් මගින් හෝ වෙනත් ක්‍රමවලින් ඈත ප්‍රදේශවලට යවලා පිළිතුරු ලබා ගැනීමේ පහසුකම තියෙනවා. විදේශයක ඉඳන් වුණත් තවත් රටක සමාජය පිළිබඳ කරුණු සපයා ගැනීමටත් මෙම ක්‍රමය අපිට ඉවහල් කරගන්නට පුළුවන්. වර්තමානයේදී දුවේ පුතේ විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය, පරිගණක ජාලය ඔස්සේ ප්‍රශ්න මාලා යොමු කරනවා අපිට දැකගන්නට පුළුවන්. සමාජීය විද්‍යාඥයෙක් ප්‍රශ්න මාලාවක් සැකසීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. සෑම ප්‍රශ්නයක්ම සකස් කළ යුත්තේ පර්යේෂණයේ අරමුණ ඉටුවන පරිදි. ඒ වගේම තමයි දුවේ පුතේ සීමිත ප්‍රශ්න සංඛ්‍යාවකින් අවශ්‍ය සියලු තොරතුරු ලබා ගැනීමට උත්සුක වෙන්න ඕනේ. ඊළඟට හැම ප්‍රශ්නයක්ම ප්‍රතිග්‍රාහකයා පිළිතුරු සැපයීමට පොළඹවන සුළු ප්‍රශ්න වෙන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රශ්න මාලාව හැකිතා කෙටි වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්නාවලිය අනවශ්‍ය ලෙස ප්‍රතිග්‍රාහකයා වෙහෙසටපත් කරවන්නක් නොවෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔව් නැත වගේ කෙටි පිළිතුරු ලබා දිය හැකි ප්‍රශ්න වෙන්න ඕනේ. එහෙම නැත්නම් දීර්ඝ පිළිතුරු ලබා දෙන ප්‍රශ්න වුණොත් ප්‍රතිග්‍රාහකයා වෙහෙසටපත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි භාවාත්මක හා චිත්තවේගී ප්‍රශ්න නොඇසිය යුතුයි. එසේම එක් ප්‍රශ්නයක් හා ඊළඟ ප්‍රශ්නය අතර සම්බන්ධයක් පවතින විදිහට ප්‍රශ්නාවලිය සකස් කරන්නට අවධානය යොමු කළ යුතුයි. අනිත් කාරණේ තමයි ඉලක්ක කරගත් පුද්ගලයින්ගේ භාෂා හැකියාවට ගෝචර වෙන විදිහට ප්‍රශ්න මාලාව සකස් කළ යුතුයි. ඒ වගේම ප්‍රශ්න මාලාවේ වළංගු බව හා විශ්වසනීයත්වය රැකෙන පරිදි ප්‍රශ්න සකස් කළ යුතුයි. අනික් කාරණේ තමයි දුවේ පුතේ සංදිග්ධ අර්ථ, අපැහැදිලි අර්ථ තියෙන වචන ප්‍රශ්නාවලියට ඇතුළත් නොකළ යුතුයි. ඒ වගේම පර්යේෂකයාගේ පෞද්ගලික අදහස් ප්‍රශ්නවලට ඇතුළත් වන පරිදි ප්‍රශ්න සැකසීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම තමයි තොරතුරු සීමාවන ප්‍රශ්න ඇසීමෙන්ද වැළකී සිටිය යුතුයි. මේ වගේ දැන් මම මේ ඉහතින් සඳහන් කරපු කරුණු සැලකිල්ලට අරගෙන සකස් කරන ලද ප්‍රශ්නාවලියක් ඉලක්ක කරගත්ත පුද්ගලයින්ට පෞද්ගලිකව මුණ ගැසී හෝ තැපැල් මාර්ගයෙන් හෝ යොමු කරන්නට පුළුවන්. ඒදී අපේක්ෂිත මට්ටමේ පිළිතුරුපත් සංඛ්‍යාවක් ලබා ගැනීමට උනන්දු වීමත් පර්යේෂකවරයා සතු වගකීමක්. මීළඟට අපි ප්‍රශ්නමාලා ක්‍රමයක් තුල තියෙන වාසි සහ අවාසි මොනවද කියන එක පිළිබඳව අවධානය යොමු කරමු. ප්‍රශ්නමාලා ක්‍රමයක ඇති වාසි පිළිබඳව සාකච්ඡා කරනකොට දුවේ පුතේ ප්‍රශ්නමාලාවක් එකවර විශාල සංඛ්‍යාවකට අපිට යොමු කරන්නට හැකි වීම එක වාසියක් විදිහට හඳුනාගත හැකියි. ඒ වගේම තමයි අඩු පිරිවැයක්, ඒ වගේම සම්පත් හා අඩු කාලයකින් දත්ත රැස් කරගන්නට අපිට පුළුවන්. ඒ වගේම පර්යේෂකවරයාගේ පෞද්ගලික බලපෑමින් ඈත්වන නිසා ලබා ගන්න දත්තවල වළංගුභාවය ඉහළ මට්ටමක පැවතීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම නිර්නාමිකත්වය, රහස්‍යභාවය සුරැකෙන නිසා සත්‍ය තොරතුරු ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. දැන් ප්‍රශ්නමාලාවකදී තමන්ගේ නම, ගම, ඒ වගේ පෞද්ගලික තොරතුරු අහන්නේ නැහැ. ඒ නිසා නිර්නාමිකත්වය, රහස්‍යභාවය වගේ දේවල් සුරැකෙනවා. ඒ තුලිනුත් සත්‍ය තොරතුරු අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ප්‍රශ්නමාලා ක්‍රමයේදී දත්ත විශ්ලේෂණය කිරීමේ පහසුවකුත් තියෙනවා. මීළඟට අපි ප්‍රශ්නමාලා ක්‍රමයේ තියෙන අවාසි මොනවද කියන එක ගැන සාකච්ඡා කරමු. සාක්ෂරතාවයක් තියෙන පුද්ගලයින්ට පමණයි ප්‍රශ්නමාලාවක් සීමා වෙන්නේ. ඒක එක දුර්වලතාවයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි පෞරුෂත්වය වගේ දේවල් අපිට ප්‍රශ්නමාලාවකින් මැනලා බලන්න පුළුවන්කමක් නැහැ. අනිත් කාරණේ තමයි ඍජුව තමන්ට ඉලක්ක නොවන නිසා. අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේක නිර්නාමිකත්වය සුරැකෙන එකක් කියලා. ඉතින් ඒ නිසා ඍජුව තමන්ට ඉලක්ක නොවන නිසා පිළිතුරු දීමෙන් වැළකී සිටිය හැකි. ඒ වගේම කිසිදු වටිනාකමක් නැති පිළිතුරු, එහෙමත් නැත්නම් සාවාද්‍ය පිළිතුරු අපිට ලැබෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සමහර කරුණු ප්‍රශ්නමාලාවකින් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්නට නොහැකි වීමත් එක අවාසියක් විදිහට අපිට දක්වන්නට පුළුවන්. ඒ වගේම අපේක්ෂිත ප්‍රතිචාර සංඛ්‍යාවක්, අපේක්ෂිත පිළිතුරු පත්‍ර සංඛ්‍යාවක් නොලැබුණහොත් එළඹෙන නිගමනවල වාස්තවික බවත් අඩු වෙන්නට පුළුවන්. මේ කියන කාරණා අපිට ප්‍රශ්නමාලා ක්‍රමයක තියෙන අවාසි විදිහට හඳුනා ගන්නට පුළුවන්. දුවේ පුතේ මීළඟට අපි ප්‍රශ්නමාලා ක්‍රමය හා ඈඳෙන තවත් පර්යේෂණ ක්‍රමයක් සාකච්ඡාවට භාජනය කරනවා. ඒ තමයි සම්මුඛ සාකච්ඡා ක්‍රමය. සම්මුඛ සාකච්ඡා ක්‍රමය කියලා කියන්නේ යම් කිසි ගැටලුවක් සම්බන්ධයෙන් පරීක්ෂකවරයෙක් තෝරාගත් නියැදියක පුද්ගලයින් අභිමුඛයේ තබාගෙන ප්‍රශ්න කිරීම තුළින්, එහෙමත් නැත්නම් සාකච්ඡා කිරීම තුළින් දත්ත රැස් කිරීම. මේ සම්මුඛ සාකච්ඡා විධිමත් සම්මුඛ සාකච්ඡා, ඒ වගේම අවිධිමත් සම්මුඛ සාකච්ඡා විදිහට දෙකොටසකට ප්‍රභේද කරලා අපිට පෙන්වන්නට පුළුවන්. විධිමත් සම්මුඛ සාකච්ඡා කියලා කියන්නේ කලින් සකස් කරගත්ත ක්‍රමානුකූල ප්‍රශ්න මාලාවක් ඇසුරින් පවත්වන සම්මුඛ සාකච්ඡා. අවිධිමත් සම්මුඛ සාකච්ඡා කියලා කියන්නේ අවස්ථානුකූලව පැවැත්වෙන සාකච්ඡා. සම්මුඛ සාකච්ඡාවකදී එක් ප්‍රතිග්‍රාහකයෙක් හෝ ප්‍රතිග්‍රාහකයන් කිහිප දෙනෙක් යොදාගෙන සාකච්ඡාව සිද්ධ කරන්නට පුළුවන්. සම්මුඛ සාකච්ඡාවක් පවත්වන පරීක්ෂකවරයා සම්මුඛ සාකච්ඡාවක් කිරීමට තරම් දැන උගත්කමකින් යුක්ත මනා පෞරුෂයකින් හෙබි පුද්ගලයෙක් විය යුතුයි. ඒ වගේම තමයි පුතේ සම්මුඛ සාකච්ඡාවේ සාර්ථකභාවයට අන්‍යෝන්‍ය සුහදතාවය හා දැන හැඳුනුම්කම අවශ්‍යයි. මාතෘකාවෙන් බැහැර නොවන විදිහට සාකච්ඡාව ගෙන යාමට හැකියාව පරීක්ෂකවරයාට තියෙන්නට ඕනේ. ප්‍රශ්න මාලා ක්‍රමයට සාපේක්ෂව සම්මුඛ සාකච්ඡා ක්‍රමයක ඇති වාසි කිහිපයක් තියෙනවා. අපි ඒවා එකින් එක අරගෙන සාකච්ඡා කරලා බලමු. පළවෙනි වාසිය තමයි නම්‍යශීලී බව. ඒ කියන්නේ දුවේ පුතේ අවස්ථාවට ලැබෙන ප්‍රතිචාර හා පුද්ගලයා අනුව සාකච්ඡාව පැවැත්වීමේ හා වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේ ක්‍රමය අපිට ප්‍රශ්නමාලා ක්‍රමයේදී යොදා ගන්න බෑ. ප්‍රශ්නමාලාවකදී නම්‍යශීලී බවක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. දෙවෙනි වාසිය තමයි ප්‍රශ්නමාලාවකින් මැනිය නොහැකි පුද්ගල පෞරුෂයන් ආකල්ප, ඉරියව්, චිත්ත වේග, හැසිරීම ආදිය සම්මුඛ සාකච්ඡාවකදී මනින්නට පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ කාරණය ඕනම තරාතිරමක පුද්ගලයෙකු සමග සාකච්ඡාව පවත්වන්නට පුළුවන්. ඒ කියන්නේ උගත්, නූගත්, බුද්ධිමත්, ගැමි, කුඩා, වැඩිහිටි ආදී ඕනම පුද්ගලයෙක් සමග සාකච්ඡාව පවත්වන්නට පුළුවන්. ඒ වගේම තමයි දත්තවල නිවැරදි බව යලි යලි ප්‍රශ්න නැගීමෙන් අපිට පරීක්ෂා කරලා බලන්නට පුළුවන්. ඒ වගේම තමයි දැන් ප්‍රශ්නමාලාවකදී නම් ප්‍රතිග්‍රාහකයාට පිළිතුරු නොදී සිටීමේ හැකියාව තියෙනවානේ. නමුත් සම්මුඛ සාකච්ඡා ක්‍රමයේදී ප්‍රතිග්‍රාහකයාට පිළිතුරු නොදී සිටීමට හෝ වැරදි පිළිතුරු, ව්‍යාජ පිළිතුරු දීමට තියෙන ඉඩකඩ සීමිතයි. ඒ වගේම තමයි කෙටි කාලයක් තුළදී අපිට විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරගන්නට පුළුවන්. ඒ වගේමයි සාක්ෂරතාවයක් නැති පුද්ගලයින්ටද මේක විවෘතයි. සම්මුඛ සාකච්ඡා ක්‍රමයක දක්නට ලැබෙන අවාසි විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. පළවෙනි කාරණේ තමයි පුරුදු පුහුණු කළ පරීක්ෂකවරුන් අවශ්‍ය වෙනවා සම්මුඛ සාකච්ඡා ක්‍රමයකදී. ඒ වගේම තමයි ප්‍රශ්නාවලී ක්‍රමයට සාපේක්ෂව පරීක්ෂණ පිරිවැය ඉහළ යාමක් අපිට දකින්නට පුළුවන්. වැඩි කාලයක්, වැඩි සම්පත් ප්‍රමාණයක් වැය කරන්නට සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම අනිත් කාරණේ තමයි පරීක්ෂකවරයාගේ ආත්මීය ලක්ෂණවල පෞද්ගලික බලපෑම් වලට ප්‍රතිග්‍රාහකයා ලක් වෙන්නට පුළුවන්. අනිත් කාරණේ තමයි ඒ නිසාම ඇතැම් විට ආචාර ධර්ම ගැටලු මතුවිය හැකි. දුවේ පුතේ, මීළඟට අපි සමාජීය විද්‍යාවේ යොදා ගන්නා පරීක්ෂණ ක්‍රමවේදයක් විදිහට සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ ලේඛන හැදෑරීමේ ක්‍රමය පිළිබඳව. සමාජය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විවිධ ලේඛන යොදා ගන්නවා. ඉතිහාසය, පුරා විද්‍යාව වගේ මානව විද්‍යා ක්ෂේත්‍රයකදී මූලාශ්‍රයක් විදිහට ලේඛනගත සාක්ෂි යොදා ගන්නා ආකාරය අපිට දකින්නට පුළුවන්. මේ වගේ ලේඛන කොටස් තුනකට බෙදා දක්වන්නට පුළුවන්. පළවෙනි එක තමයි නිල ලේඛන. දෙවෙනි එක පෞද්ගලික ලේඛන. තුන්වෙනි එක ඓතිහාසික ලේඛන. නිල ලේඛන කියලා කියන්නේ අපි රාජ්‍ය අධිකාරියක් හෝ දෙපාර්තමේන්තුවක්, එහෙමත් නැත්නම් කොමිෂන් සභාව වගේ නෛතික ආයතනයක් විසින් තබා ඇති ලිඛිත වාර්තා අපි නිල ලේඛන විදිහට යොදා ගන්නවා. උදාහරණ විදිහට හැන්සාඩ් වාර්තාව, රජයේ ගැසට් නිවේදන, නඩු වාර්තා, පොලිස් වාර්තා, මහ බැංකු වාර්තා, කොමිෂන් සභා වාර්තා වගේ අපිට දක්වන්නට පුළුවන් උදාහරණ විදිහට. ඊළඟට පෞද්ගලික ලේඛන පිළිබඳව කතා කරනකොට සමාජය පිළිබඳ විවිධ තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන්ගේ වාර්තාවන් අපිට ඒ සඳහා යොදා ගන්නට පුළුවන්. උදාහරණ විදිහට දිනපොත්, චාරිකා සටහන්, දේශන වාර්තා, අන්තිම කැමැති පත්‍ර, චරිත කතා, පොරොන්දු පත්‍ර ආදිය දක්වන්නට පුළුවන්. ෆාහියන්, ටොලමි, හියුන් සාං වගේ අය පැරණි ශ්‍රී ලංකාව පිළිබඳ ලියූ තොරතුරු, ඒ වගේම ලෙනාඩ් වුල්ෆ්, රොබර්ට් නොක්ස් වගේ අය ලියූ සමාජ තොරතුරුත් මේ ගණයට අයත් වෙනවා. ඊළඟ ලේඛන වර්ගයේ විදිහට අපි හඳුනා ගන්නවා දුවේ පුතේ ඓතිහාසික ලේඛන. ඒ කියන්නේ ඉතිහාසගත කරුණු ලේඛනගත කර ඇති ශිලා ලේඛන, සන්නස් පත්‍ර, මහා වංශය, දීප වංශය, සද්ධර්ම රත්නාවලිය වගේ ඓතිහාසික පොතපත මේකට අයත් වෙනවා. මේ ඉහතින් සඳහන් කරපු කවර ආකාරයේ ලේඛන විශේෂයක් වුණත් මූලාශ්‍රයක් විදිහට යොදා ගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි කරුණ තමයි එම ලේඛන ලියා ඇති කාලවකවානුව මොනවාද කියන එක. දෙවෙනි කාරණය එම ලේඛන ලියා ඇති කාලවකවානුවල භාෂා රටාව. තුන්වෙනි කාරණය කතෘවරුන්ගේ අරමුණු හා පරමාර්ථ. හතරවෙනි කාරණය ලේඛනගත සාක්ෂි පිළිගැනීමට ඇති නිර්ණායකයන්. මේ වගේ කරුණු පිළිබඳ සැලකිලිමත් වී ලේඛනගත සාක්ෂි විද්‍යාත්මක ඒවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කෙරෙනවා. මීළඟට අපි කතා කරන පරීක්ෂණ ක්‍රමවේදය වෙන්නේ කැණීම්. ඉතිහාසය, පුරා විද්‍යාව, මානව වංශ විද්‍යාව, අපරාධ විද්‍යාව වැනි ශාස්ත්‍රවලදී යොදා ගන්නා ක්‍රමවේදයක් විදිහට අපිට මේ කැණීම් කියන එක හඳුන්වන්නට පුළුවන්. කැණීම් කියලා කියන්නේ කිසියම් පුරා විද්‍යාත්මක භූමියක පස් හැරීම තුළින් ඇතුළත පරීක්ෂණයන්ට භාජනය කිරීමයි. පොළව මතුපිට ඇති දේ නවීනයයිද, පොළවට යටතට්ටුවේ ඇති දේ අතීත යුගවලට අයත්යයිද යන පදනම මත කැණීම් සිදු කරනවා. උදාහරණ විදිහට අපිට දක්වන්නට පුළුවන් පුරාතන රාජධානි පිළිබඳ තොරතුරු කැණීම් මගින් සොයා ගැනීම. ඒ වගේම මොහෙන්ජදාරෝ, හරප්පා වගේ ශිෂ්ටාචාර කැණීම් මගින් මතු කර ගැනීම වගේ අවස්ථා අපිට උදාහරණ විදිහට පෙන්වන්නට පුළුවන්. කැණීම් වලදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි කැණීම සිදු කළ යුතු ස්ථානය නිර්ණය කිරීම. දෙවෙනි කාරණය කැණීම් කළ යුතු ප්‍රමාණය නිර්ණය කිරීම. තුන්වෙනි කාරණය කැණීම් කටයුතු වලදී යොදා ගන්නා උපකරණ හා මෙවලම් ආදිය නිර්ණය කිරීම. හතරවෙනි කාරණය කැණීම් වලින් මතුවන පුරාවස්තු කවර කාලවලට අයත්ද යන්න තහවුරු කිරීම. ඒ වගේම තමයි අවසාන කාරණය කැණීම් වලින් මතුවන ඓතිහාසික වටිනාකමක් ඇති වස්තුන් සංරක්ෂණය කිරීම. පුරාවිද්‍යාත්මක කැණීම් ආශ්‍රයෙන් මතු කර ගන්නා ද්‍රව්‍යවල කාල නිර්ණය කිරීම සඳහා මුලින් යොදාගත්තේ කාබන් 14 කියන පරීක්ෂණ ක්‍රමය. නමුත් වර්තමානයේ ඒ සඳහා ඔබ්සීඩියම් හයිඩ්‍රජනීකරණ ක්‍රමය, ඇමයිනෝ අම්ල රශ්මීකරණය, ආකියෝ මැග්නිටිසම් ක්‍රමය, ෆිෂන් ට්‍රැක් ක්‍රමය, පාවස් ක්‍රමය, ඉලෙක්ට්‍රෝන බැමුම් අනුනාද ක්‍රමය වගේ ක්‍රමත් භාවිත කරන ආකාරයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. කැණීම් වලින් මතු සාක්ෂි ඉදිරි පරම්පරාවන්ටද උපයෝජනය කරගත හැකි අන්දමට සංරක්ෂණය කිරීමේ වැදගත්කම කාලීන වශයෙන් මතු වෙලා තියෙන කාරණයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. දුවේ පුතේ, මීළඟට අපි පර්යේෂණ ක්‍රමවේදයක් විදිහට කතා කරන්නට සූදානම් වෙන්නේ මනෝවිද්‍යාවේ අධ්‍යන ක්‍රමයක් විදිහට විල්හෙල්ම් වෝන් ප්‍රමුඛ ව්‍යුහවාදීන් යොදාගත් අන්තරාවලෝකන ක්‍රමය පිළිබඳවයි. තමම්ම තම මනසේ ඇතුළාන්තය පරීක්ෂා කර බැලීම අන්තරාවලෝකනයේ විදිහට අපිට කෙටියෙන් හඳුන්වන්නට පුළුවන්. දුක, වේදනාව, සතුට, බිය, තරහ, තර්කණය, නිර්මාණය වගේ මානසික තත්වයන් තමාම නිරීක්ෂණය කර වාර්තා කිරීමේ ක්‍රමයක් විදිහට අපිට අන්තරාවලෝකනය හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයා තමන්ගේ සිතේ අභ්‍යන්තරය තමාම දැකීමේ ක්‍රමයක් විදිහටයි මේක හඳුන්වන්නේ. මේ ක්‍රමය මගින් පුද්ගලයාගේ අදහස්, චිත්ත වේග, සංවේදන හා සංජානන නිරීක්ෂණය කළ හැකි බව ව්‍යුහවාදීන් පවසනවා. නමුත් පසුකාලීනව මේ ව්‍යුහවාදී මනෝවිද්‍යා න්‍යායන් බිඳ වැටෙන්නට මූලික වුණෙත් මේ අන්තරාවලෝකන ක්‍රමයේ තියෙන දුර්වලතාවයන්. වොට්සන් ප්‍රමුඛ චර්යාවාදී මනෝවිද්‍යාඥයින් අන්තරාවලෝකණය පිළිබඳ ප්‍රශ්න කිහිපයක් මතු කරනවා. ඒවා එකක් තමයි, ඉන් එකක් තමයි මේ අන්තරාවලෝකණය මගින් ලැබෙන දත්ත පුද්ගල බද්ධ වීම. මොකද තමන්මනේ තමන් පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්නේ, ඒ නිසා දත්ත පුද්ගල බද්ධ වෙනවා. ඒ වගේම තමයි පුද්ගලයා අන්තරාවලෝකණයේ යෙදෙන අවස්ථාවේ තමන් තුළ චිත්ත වේග පහ වෙලා තිබුණා නම් ඊට කලින් දැන් ඒවා අයින් වෙලා තියෙන නිසා ලැබෙන දත්ත අවකාලීන වෙන්න පුළුවන් බව කියනවා. ඊළඟට අනිත් කාරණේ විදිහට පෙන්ලා දෙනවා සෑම පුද්ගලයෙකුටම අන්තරාවලෝකනීය යෙදිය නොහැකි බව. ඒ කියන්නේ සමහර අවස්ථාවවලදී පුංචි දරුවන්ට, ඒ වගේම වැඩිහිටියන්ට, වයසක මහලු අයට වගේ අයට අන්තරාවලෝකණයේදී නොහැකි බව පවසනවා. ඒ වගේම තමයි සංකීර්ණ මනෝභාවයන් හා චිත්ත වේග තේරුම් ගන්නට මේ ක්‍රමය සාර්ථක නොවන බව වොට්සන් ප්‍රමුඛ චර්යාවාදීන් පවසනවා. මේ නිසාම එක්තරා අවස්ථාවක වොට්සන් කියනවා, අඳුරු කාමරයක ස්වභාවය තේරුම් ගැනීමට පුද්ගලයා පහනක් දැල්වාගෙන කාමරයට පිවිසීම බඳු ක්‍රියාවක් තමයි අන්තරාවලෝකණය කියන්නේ කියලා. ඒ වගේම තමයි සවිඥාණය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් වුණාට අවිඥාණය පිළිබඳ තොරතුරු ලබා ගත නොහැකි නිසා මෙහි ආත්මීය ස්වરૂපයක් පවතින බවයි මෙහි දුර්වලතාවයන් පෙන්වා දෙන අය පවසන්නේ. සමාජීය විද්‍යාවන්හිදී යොදා ගන්නා පර්යේෂණ ක්‍රමවලට අමතරව අපි මෙහිදී කතා කරන අනික් මාතෘකාව තමයි සමාජීය විද්‍යාවන්හි වාස්තවික බව පිළිබඳව. ස්වභාවික විද්‍යාවන්ට සාපේක්ෂව දුවේ පුතේ සමාජීය විද්‍යාවන් මුහුණ පාන ගැටලුවක් විදිහට වාස්තවික භාවය පිළිබඳ ගැටලුව අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්. සමාජීය විද්‍යාවන්හි වාස්තවික බව පිළිබඳ ගැටලුව කියන එකෙන් අදහස් වෙන්නේ සමාජීය විද්‍යාවන් යොදාගනු ලබන කරුණු හා ගොඩනගන උපන්‍යාස කොතෙක් දුරට නිවැරදි ඒවා විදිහට පිළිගන්නට පුළුවන්ද කියන ගැටලුවයි. සාමාන්‍යයෙන් සමාජීය විද්‍යා දත්ත රැස් කරගන්න ක්‍රම, අනුගමනය කරන පරීක්ෂණ විදි, ඉදිරිපත් කරන නිගමන, ඒ වගේම පිළිගැනීම් සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා. මේ ගැටලු වලට මුහුණ දෙන්නට හේතු වූ සාධක කිහිපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. පළවෙනි කාරණේ තමයි දත්තයන්හි අවිනිශ්චිත භාවය. ස්වභාවික විද්‍යාවන් ලබා ගන්නා දත්ත වගේ නෙවෙයි සමාජීය විද්‍යාවන් තුනේ ලබා ගන්නා දත්ත නිශ්චිත බවක් ගන්නෙ නැහැ. සමාජීය විද්‍යා ලබා ගන්නා දත්ත අවිනිශ්චිත වෙන්නට හේතු කිහිපයක් තියෙනවා. ඒකෙන් පළවෙනි හේතුව තමයි පුතේ දත්ත පොදු බවින් සීමිත වීම. ඒ කියන්නේ එක සමාජ කොටසකින් ලබා ගන්නා දත්ත තවත් සමාජ කොටසකට අදාළ නොවන්නට බොහෝ විට ඉඩකඩ තියෙනවා. තෝරාගත් නියැදියක් ආශ්‍රයෙන් ලබා ගන්නා දත්ත සමස්තයටම පොදු නොවීම නිසා එම දත්ත මත ලබා ගන්නා නිගමන වාස්තවික බවින් තොර විය හැකියි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ විවාහ සිරිත් පිළිබඳ ලබා ගන්නා දත්ත යුරෝපයේ විවාහ සිරිත් පිළිබඳ ලබා ගන්නා දත්තවලට වඩා වෙනස් වීම අපිට දක්වන්නට පුළුවන්. අනික් කාරණේ තමයි දත්ත අවිනිශ්චිත වෙන්නට බලපාන අනික් කාරණය දත්ත අවකාලීන වීම. ඒ කියන්නේ සමාජයේ නොයෙකුත් සාධක කාලයත් සමග වෙනස් වෙනවා. ඒ නිසා ලබා ගන්න දත්ත ඉක්මනින්ම වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැනට අවුරුදු 50කට පෙර ලංකාවේ වැඩි ජනතාව පිළිබඳ ලබාගත් තොරතුරු අද ලබා ගන්නා තොරතුරු වලින් වෙනස් වන ආකාරය අපිට දකින්නට පුළුවන්. දත්ත අවිනිශ්චිත වීමට බලපාන අනික් හේතුව තමයි දත්ත පුද්ගල බද්ධතාවයට ලක්වීම. ඒ කියන්නේ සමාජීය විද්‍යාඥයෙක් තොරතුරු ලබා ගැනීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඔහු ඍජු නිරීක්ෂණ, සහභාගීත්ව නිරීක්ෂණ, ප්‍රත්‍යක අධ්‍යයන, ප්‍රශ්නමාලා, සම්මුඛ සාකච්ඡා වගේ ක්‍රමවේද යොදා ගන්නවා. ඒවායේදී පරීක්ෂකවරුන්ගේ පුද්ගල බද්ධතාවය, එහෙමත් නැත්නම් අපි ආත්මීය භාවය කියලා කියනවා, ඒවා දත්තයන් කෙරෙහි බලපෑමට ඇති ඉඩකඩ වැඩි. ඒ වගේ අවස්ථාවල් වලදී දත්ත වාස්තවික බවින් තොර වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මැතිවර්ණ නිරීක්ෂණයකින් කරනු ලබන අනාවැකි සාවද්‍ය වීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ නිරීක්ෂකවරු මධ්‍යස්ථභාවයෙන් ඈත් වීම නිසා වෙන්නට පුළුවන්. පෞද්ගලික ආකල්ප, සිතැඟියාවන්, අභිරුචීන් වගේ දේවල් පරීක්ෂණය කෙරෙහි බලපෑම තුළින් දත්ත පුද්ගල බද්ධතාවයට ලක් වෙනවා. සමාජීය විද්‍යාවන්හි වාස්තවික බව පිළිබඳ ගැටලුවට මුහුණ දීමට හේතු අනෙක් සාධකයේ තමයි උපන්‍යාස හා දත්ත අතර සම්බන්ධය දුරස්ත වීම. දැන් ස්වභාවික විද්‍යාවලදී නම් ඍජුවම හෝ වක්‍රව දත්ත උපන්‍යාසත් සමග ඈඳන්නට පුළුවන්. උදාහරණයක් තමයි යකඩ මල බැඳීම සිදුවන්නේ ජලකර හා සංයෝග වීමෙනි. දැන් මේකෙදී අපිට මේ උපන්‍යාසය ඍජුවම දත්ත සමග ගලපන්නට පුළුවන්. ඒ වගේම තමයි ගුරුත්වාකර්ෂණ වාදයේ වගේ උපන්‍යාසයක් වක්‍රාකාරයෙන් දත්ත සමග අපිට ගලපන්නට පුළුවන්. ඒ කියන්නේ උපන්‍යාසය සමග ගොඩනගා ගන්න අනාවැකිත් එක්ක ගලපලා අපිට ඒක තහවුරු කරගන්නට පුළුවන්. ඒත් සමාජීය විද්‍යාව තුළ උපන්‍යාස හා දත්ත අතර සම්බන්ධය දුරස්තයි. උදාහරණයක් විදිහට ලිංගික අවරෝධණය මානසික රෝගවලට හේතු වේ. ඒ වගේ ප්‍රකාශයක් ඉදිරිපත් කරද්දී මෙහිදී කවර මානසික රෝගී තත්ත්වයක් මේ උපන්‍යාසයත් එක්ක ඈඳෙනවද කියන එක පිළිබඳව නිශ්චය කිරීම අපහසුයි. ඒ වගේම තමයි උපන්‍යාසවල තියෙන පුළුල්භාවය හා නොපැහැදිලි බව උපන්‍යාසයේ වාස්තවිකත්වයට හේතු වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ලදරුවන්ගේ බුද්ධි වර්ධනය පිළිබඳ හදාරන මනෝවිද්‍යාඥයෙක් වූ ජීන් පියාජේ ඉදිරිපත් කරන අදහස, ලදරුවා තම පරිසරය සමාග්‍රහණය කරන අතර අනික් අතින් ඔහු පරිසරයට අනුග්‍රාහී වන බවට දැක් වූ මතය අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. දැන් ඒ උපන්‍යාසයේ පුළුල් බව හා නොපැහැදිලි බව නිසා කවර අවස්ථාවන් මේකට අදාළ වෙනවද අදාළ නොවෙනවාද යන්න තීරණය කිරීම අපහසුයි. ඒ වගේම තමයි කවර දත්ත කොපමණ ප්‍රමාණයකින් උපන්‍යාසය හා සම්බන්ධ කළ හැකිද කියන ගැටලුවත් මතුවෙනවා. මේ නිසා උපන්‍යාස යොදාගෙන මේ වගේ උපන්‍යාස යොදාගෙන තිබීම තුළින් සමාජීය විද්‍යාවන්ගේ වාස්තවික බව පිළිබඳ ගැටලුව මතුවෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සමාජීය විද්‍යාවන්හි වාස්තවික බව පිළිබඳ බලපාන අනිත් ගැටලුව තමයි පරීක්ෂණ ක්‍රම හා යොදා ගන්නා මිනුම් ක්‍රමවල වලංගු බව පිළිබඳ ගැටලුව. දැන් සමාජීය විද්‍යාව තුළ වැඩියෙන්ම පරීක්ෂණ ක්‍රමයක් විදිහට අනුගමනය කරන්නේ නිරීක්ෂණ ක්‍රමය. ඍජු නිරීක්ෂණ, වක්‍ර නිරීක්ෂණ, සහභාගීත්ව නිරීක්ෂණ, ප්‍රත්‍යක අධ්‍යයන, ඒ වගේම ප්‍රශ්නමාලා, සම්මුඛ සාකච්ඡා වගේ ශිල්පීය ක්‍රම සමාජීය විද්‍යාව තුළදී භාවිත කරන බව අපි ඉහතින් සඳහන් කළා. සාමාන්‍යයෙන් සාධක පාලනය කරන්නේ සම්පරීක්ෂණයක් තුළදී පමණයි. අපි ඒකත් ඉගෙනගෙන තියෙනවා. නිරීක්ෂණයක දී සාධක පාලනයෙන් බැහැරව තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා සමාජීය විද්‍යාව තුළදී රසායනාගාර සම්පරීක්ෂණ ක්‍රම යොදා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. ඒ තුළින්ද සමාජීය විද්‍යාවල වාස්තවික බව හීන වෙනවා. සම්පරීක්ෂණයක් තුළදී සාධක පාලනය හා විචලනය කරනු ලැබුවත් සමාජීය විද්‍යාව තුළ මිනිස් චර්යාවන් පිළිබඳ පවතින සාධක ස්ථාවරව පවත්වා ගැනීම දුෂ්කරයි. ඒ නිසා එහිදී යොදාගන්නේ ප්‍රධානම පරීක්ෂණ ක්‍රම විදිහට නිරීක්ෂණ ක්‍රමය. නමුත් ඒ වගේ පරීක්ෂණ ක්‍රමවලදී විවිධ වැරදි බහුලව සිදුවෙන්නට පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ කැරලි කෝලාහල, දිවි නසා ගැනීම වගේ ආවේගකාරී තත්වයන්හිදී පුද්ගල ක්‍රියාකලාපයන් නැවත නැවත අපිට නිරීක්ෂණය කරන්න බෑ. ඒ වගේම නිරීක්ෂණ කෙරෙහි පරීක්ෂකවරයාගේ ආත්මීය ලක්ෂණත් බලපානට පුළුවන්. ඒ නිසාත් මේ නිරීක්ෂණ ක්‍රමවල වලංගුභාවය පිළිබඳ ගැටලු මතුවෙනවා. ඒ තුළිනුත් සමාජීය විද්‍යාවන්ගේ වාස්තවික බව පිළිබඳ ගැටලු මතුවෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සමාජ විද්‍යා තුළ පුද්ගල චර්යාවන්, අන්තර් සම්බන්ධතාවයන් ප්‍රමාණාත්මක ආකාරයෙන් දැක්වීමට යොදාගන්න මිනුම් හා ඇගයුමුත් පුද්ගල බද්ධ වෙන්නට පුළුවන්. පුද්ගල දැනුම, ආකල්ප, පෞරුෂය, බුද්ධිය වගේ දේවල් මනීමට සකස් කරගන්න මිනුම් පොදු වාස්තවික බවක් ගන්නෙ නෑ. ඒ නිසා ඒ ලක්ෂණ ප්‍රමාණීකරණය කිරීම සම්බන්ධයෙන් යොදාගන්න මිනුම් හා උපකරණ පිළිබඳවත් ප්‍රශ්න පැන නගිනවා. ඒකත් සමාජ විද්‍යාවේ වාස්තවික භාවය පිළිබඳ ගැටලු පැන නැගීමට එක හේතුවක් වෙනවා. සමාජීය විද්‍යාවන්හි වාස්තවික බව පිළිබඳ ගැටලු මතුවීමට බලපාන හතරවෙනි කාරණයේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් හේතුමය ව්‍යාඛ්‍යානයක් සැපයීමේ නොහැකියාව. දැන් ස්වභාවික විද්‍යාඥයින්නම් ස්වභාවික සංසිද්ධීන් උදෙසා හේතු සොයනවා. උදාහරණයක් විදිහට ග්‍රහයින් නිශ්චිත කක්ෂවල ගමන් කරන්නේ ඇයි? දෙමාපිය ගති ලක්ෂණ දරුවන්ට උරුමවන්නේ කොහොමද? යකඩ මල බැඳින්නේ ඇයි? මේ වගේ සංසිද්ධීන් සම්බන්ධයෙන් හේතු දැක්වීම පහසුයි. නමුත් සමාජීය සංසිද්ධීන් සම්බන්ධයෙන් හේතු සෙවීම දුෂ්කරයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මිනිසුන් සිනාසෙන්නේ ඇයි? මිනිසුන් සැඟවුණු දේවල් පිළිබඳ විමසිලිමත් වන්නේ ඇයි? මේ වගේ ගැටලුවලට නිශ්චිතව පැහැදිලිව හේතු දක්වන්නට නොහැකි. සමාජීය සංසිද්ධීන් පොදු ලක්ෂණ සහිතව නෙවෙයි, අනන්‍ය ඒවා. උදාහරණ විදිහට විහිළුවක් කරපුවාම කෙනෙක් හිනා වෙන්නට පුළුවන්. තවත් කෙනෙක් ඒ විහිළුවටම හඬන්නට පුළුවන්. තවත් කෙනෙක්ට කේන්ති යන්නට පුළුවන්. මේ නිසා මේ වගේ සිද්ධීන් හේතුඵල වශයෙන් සම්බන්ධ නම් මේ වගේ අවස්ථාවලදී හැමෝගෙම ක්‍රියාකලාපේ එකක් වෙන්න ඕනේ. නමුත් ඒක පොදු සිද්ධි සමුදායකට අයත් එකක් නෙවෙයි, එක එක්කෙනාට අනන්‍ය වූ දෙයක්. මේ අනුව ස්වභාවික විද්‍යාවන්ට අදාළ ක්‍රමය සමාජීය විද්‍යාව තුළදී සමාජ සංසිද්ධීන් හැදෑරීමට යොදාගත නොහැකි බව ඇතැම් විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඒ අනුව ඔවුන් පවසන්නේ සමාජ සංසිද්ධීන් වටහා ගැනීමේදී ඒ සිද්ධීන් තුළ බෙසෙමින් වටහා ගන්නවා විනා ඒවායින් පරිබාහිරව සිට ඒවා ගැන ව්‍යාඛ්‍යාන පැහැදිලි කිරීම දෙන්නට නොහැකි බව. සමාජ විද්‍යාවන්හි වාස්තවික බව පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් කතා කරනකොට අවසාන කරුණ විදිහට අපි හඳුනා ගන්න යුතුයේ පුතේ, එකම ශාස්ත්‍රයක ගුරුකුල ගණනාවක් පැවතීම තුලිනුත් සමාජීය විද්‍යා වාස්තවික බව පිළිබඳ ගැටලුවට මුහුණ දෙනවා කියන එක. දැන් සමාජීය විද්‍යා තුළ විවිධ ගුරුකුල රාශියක් අපිට දකින්නට පුළුවන්. ආර්ථික විද්‍යා ශාස්ත්‍රය ගත්තොත් සම්භාව්‍ය, නව සම්භාව්‍ය, කේන්සියානු, මූල්‍යවාදය ආදී වශයෙන් ගුරුකුල කිහිපයක් තියෙනවා. සමාජීය විද්‍යාව ගත්තොත් ඒ තුළ බ්‍රිතාන්‍ය, ඇමරිකානු, ප්‍රංශ, ජර්මන්, මාක්ස්වාදී යනාදී විදිහට ගුරුකුල තියෙනවා. ඒ වගේම මනෝවිද්‍යාව ගත්තොත් ඒ ශාස්ත්‍රය තුලත් චර්යාවාදය, මනෝවිශ්ලේෂණවාදය, ගෙස්ටෝල්ට්වාදය වගේ ගුරුකුල කිහිපයක් දකින්නට පුළුවන්. මේ ආකාරයට එකම ශාස්ත්‍රයක විවිධ ගුරුකුල, එහෙමත් නැත්නම් වාද ගණනාවක් පැවතීම නිසා එකම සමාජ සිද්ධිය උදෙසා විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් ඉදිරිපත් වන මතවාද බොහොමයක් තියෙන්නට පුළුවන්. ඒ මගිනුත් පොදු වාස්තවික බවක් ගොඩනැගීම දුෂ්කරයි. ඒකත් සමාජීය විද්‍යාවන්ගේ වාස්තවික බව පිළිබඳ ගැටලුවට හේතුවක් වෙනවා. දුවේ පුතේ, මේ ආකාරයට අපි ඉහතින් සඳහන් කරපු කරුණු ඔස්සේ ස්වභාවික විද්‍යාවන්ට සාපේක්ෂව සමාජීය විද්‍යාවන් මුහුණ පාන ගැටලුවක් විදිහට වාස්තවිකත්වය පිළිබඳ ගැටලුව අපිට හඳුනා ගන්නට පුළුවන්. අද අපි සාකච්ඡා කරේ දුවේ පුතේ සමාජීය විද්‍යාවන්ගේ විධික්‍රම පිළිබඳවයි. නැවතත් ඉදිරි දිනකදී තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමයට අදාළ පාඩමකින් මුණ ගැසෙන තෙක් ඔබ සැමට ආයුබෝවන්.